ಯಜಮಾವದಾರರು ಅತಿ ಗೌರವನೀಯ ಪದ ಕಲ್ಯಾಣ ಮಿತ್ರ ಸುಗುಣ ಸ್ವಾಮಿ ಮಹರ್ಷಿ ಅವಸರಾಗಿ ಶ್ರದ್ಧಾ ಸಂಪನ್ನ ಕಾರುಣಿಕ ತಿನ್ನುತ್ತೀನಿ ವಿಶೇಷ ಅದು ದವಸೆ ಮೊನ್ನೆ ಇಷ್ಟಾನೇಟೆ ಕಮ್ಮೆ ಕಲ್ಯಾಣ ಮಿತ್ರ ಧರ್ಮ ಕಿಸ್ತಿದ್ದಕ್ಕೆ ನಿವಾಸೆ ತೀರ್ಥಮಾಯಿ ನೀಟ ದಿನಕ್ಕೆ ಪೇಕಟಿ ಇಷ್ಟರವೆಲ್ಲ ಹಸು ನಮಗಿನ ಜನ್ಮದಿನ ಸಮರನ ಇದನ್ನು ಅದು ತುಂಬ ಮುನಿದಾಸ ಮಹಾತ್ಮ ಮಗನು ಇಲ್ಲಿ ಮಕ್ಕಳ ಅನೇ ಸ್ವಾಮಿ ಅಂತ ಮತ್ತೆ ಹಿತ್ತಿನ ನೀ ಮಗಿ ಅಂತಿಗೋಕು ಅಂದಿನಿಂದ ತಿದ್ದೀಯಲ್ಲ ಅದು ನಾನು ಏನು ಹಿತ್ತಾನೆ ನಮ್ಮ ತೀರ್ಥ ಮಾಡಿ ತಿನ್ನು ಹಿತ್ತಿನವಾಯ್ತೀನಿ ನೀ ಸ್ವಾಮಿ ಅಂತೇ ಇದೆ ಅವತ್ತವತ್ತು ಲಘುನೋ ತಿಂತಾರೆ ಅಪ್ಪಾಡಿ ಮಠ ಕಾರದಿರ ಕಲೆಯೇ ನಮೂತ್ ಮಮ ಅಧಹಸ್ಕರ ಗನ ಹಿತಿಯ ಇದೆ ಲಭ್ಯನ ಇದೆ ಲಭ್ಯನು ಅನಿವಾರ್ಯ ತಿಮಗೆ ಇಲ್ಲಿ ನಿಟ್ಟುಕೊಳ್ಳ ದಿನವಾಗಿ ಅಲ್ಲ ನಮೂತ್ ಕೋಮಹರಿ ಅಸನೀತ ವೆಚ್ಚನೆ ಸಹ ಮತ್ತೆ ಹೆಂಗು ಬ್ಯಾರಿಯು ಪಸ್ತೆ ತುಂಬ ಮಠಕ್ಕಲ್ಲ ಕಮಕ್ನೆ ಸ್ವಾಮಿ ಮಹಂತ ಸ್ವಾಮಿ ಮಹಂತ ಯಾವ್ದಾವಸ ಕಟ್ಟಿ ಅಂತ ಇದ್ದಾಗ ತಮಗೆ ಮಗು ಪಾರ್ದು ಏನು ಸಹ ಇದೆ ಲಭ್ಯನ ದವಸಕ್ಕೆ ಮಾಡಿದ್ದೆ ಅದೇ ತುಂಬಾಗಿ ಉಪಂದಿನಿ ಐ ಮಮ್ಮಿ ನೆಚ್ಚರ ಉದುರೈಗಲೇ ತಿಂಗತು ಉದುರಜಾನ ಮಹಾನ್ಸೇ ಲಂಗಟ ಗಿಲ್ಲ ಆನಂದ ಮಹಾಭಾರತ ಮಹಾನ್ಸ ದವಸ ಪ್ರಕಾಶ ಕರನುವ ಸ್ವಾಮಿನಿ ಮತ್ತೆ ಹಿತ್ತೆನೋ ಹರಿ ಯಟನ ಹರಿ ಅಡ ಮೇ ಸಾಸನೆ ಕಲ್ಯಾಣ ಮಿತ್ರಕ್ಕಾಗಿ ಕಲ್ಯಾಣ ಮಿತ್ರ ಸಂಪತ್ತಿನ ಸಹ ಪವತಿನವ ಕೇಳ ಕೇಳ ಪ್ರಕಾಶ ಅಕ್ಕಲ ಈ ವಿಲಾವಿಧಿ ವಹಗೃತ ಮಹಂತ ದೇಶನ ಕನ್ನುವ ಮಾಹೇ ವಂ ಆನಂದ ಮಾಹೇ ವಂ ಆನಂದ ಕೇಳ ಆನಂದ ಹೇಮಕಿ ಅಂದಪ್ಪ ಆನಂದ ಹೇಮಕಿ ಅಂದಪ್ಪ ಹರಿ ಅಡ ಕ್ಷಮೆ ಮೂರು ಸಾಹಸೇನ ಪವತಿನೇ ಕಲ್ಯಾಣ ಮಿತ್ರ ಸಂಪತ್ತಿಯನ್ನು ಸಹ ಇದು ಈ ಧರ್ಮತಾವಿ ಶ್ರೀಪತ್ತಲ್ಲ ಅದು ದವಸದಿ ಹೆಚ್ಚು ಮಗಿ ಎಸ್ತಿನಿ ಮಟ್ಟಿಕ ಗುರುಗಳ ಉನಾಟ ಹಾ ಇಕವ ನೆತ್ತ ಮಸಸ್ ಪ್ರಜ್ಞಾವ ನೆಮತಿ ಎಸ್ತ ಗುರುಗಳ ಮೂ ಸಹ ಹೆತ್ತು ಮೇ ಅವಿದ್ಯ ಅಂಧಕಾರ ಇನ್ನ ಸತ್ಯಂಗಿ ಎಸ್ದಿಕ ಪಾದ ಧರ್ಮ ಉತ್ಸಾಹ ಸುಲುಪತು ಮೇಲೆ ಗೋಮ ಸತ್ ಅದಹಸಿಂ ಸದ್ಭಾವ್ಯಂ ಪಿಹಿತಲ ಎಕ್ಕಿನೆಕ್ ಎಕ್ಕಿನೆಕ್ಕೂ ಬನಪದಿಯ ಕಾಲ ಎಸ್ದಕ ಪಾದಗನ ಮೇ ಸಸೃದಿ ನಿದೇವಾ ಕೇಳ ಗೋಮ ಕಲ್ಯಾಣ ಮಿತ್ರತಾವ್ಯಂ ಲೋಕ್ಯಾಟಕರನ ಉಪಕಾರ್ಯ ದೇಖಲ್ಲ ಈ ಸತ್ಪುರುಷ ಕ್ರಿಯಾವಟ ಕೃತಗುಣ ಸಲಿಕೀಮ ಕ್ವಸೇನು ಮೆಚ್ಚಿದ ದುರ ಧೈರ್ಯಗಳು ಮೊನ್ನೆ ಎಂದು ಉತ್ಸಾಹ ಇದು ಮುಳಿ ನಿಮ್ಮ ನೀ ದೇಶನಾವ ನೀ ಬಲದ ಹಂತಿಕ ಲಭ್ಯ ಎತ್ತುಮಾಗಿ ಕಲ್ಯಾಣ ಮಿತ್ರತ ಗುಣಿಯನ್ನು ಸಾಯಿತಿ ಎನ್ನು ಮತಕ್ಕನ್ನುವ ಅದನ್ನೇ ದೇಶನಾವ ತುಳಿನು ಕಲ್ಯಾಣ ಮಿತ್ರ ಧರ್ಮತಾವಿ ಸತ್ಯ ಬಲವೇನು ಶ್ರೀಮತ್ ಮುನಿದಾಸ ಮಹಾತ್ಮ ತತ್ ನಿಮ್ಮ ಮೆಟ್ಟಿನಿಯ ತತ್ ನಿದು ನೀರೋಗಿ ಸುವಪತ್ ಪಹಾವೇ ಚಿರಚೀವ ನಿಮಗಿತ್ವ ಬಹೋ ಕಾಲ್ಯಕ್ಮೆ ಲೋಕಿ ಜೀವತ್ವಿಲ ಮಗಿ ಅಮಾಮೇನ್ ಸಮ್ಮ ಸಮೃದ್ರ ಜಾನನ್ ಮಹಾನ್ಸಿಗೆ ಸಾಸನೋತ ಭವತ್ಕಿ ಕಕ್ಕೋ ಸೇವೇಕರಂತ ಶಕ್ತಿಯ ಧೈರ್ಯಲ್ಲ ದೇವ ಈ ದಹಮಿ ಆ ಲೋಕೆ ತಮಂಗಿ ಜೀವಿತೆ ತತ್ ಲಭಗನ ನಿವೀಸನಸಿನ ಆತ್ಮಭಾವ ಕದಾಗಂತ ಏ ದಿಪಲಿತ ನೇಸಿಯಲು ಧರ್ಮೇ ಪಾರಮಿತಾವೇವಾ ಹೆಚ್ಚುತಃ ಸಂಬಂಧಕ್ಕೆ ಸಿಂಧು ಮಗಿ ನಾಟಕಕ್ಕೆ ಹಿಮ್ಮೆ ಹೊಂದಾಯ ಹಿಮ್ಮತ್ತು ನೀ ಬುದುರಜಾನಂದು ಹಂಸಿ ದೇಶನ ಕನ್ನುವ සබ්බේ හිමේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්චේති තත්වා ඉත්‍යවා පුරිසේනවා ගහත්තේනවා පබ්බච්චේනවා. මේ අවස්ථාවේදී අපි සිහි කර යුතුයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇවිද්දෙක් වේවා ගිහියෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අභින්නම් පච්චවෙච්ච තබ නිතරම මෙනෙහි කළ යුතුයි. මෙන්න මේ කාරණාව මොකද්ද? සත්‍යෙහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති මට ප්‍රිය වූ මනාපූ සියලුම දෙයින් දේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි සියලුම දෙයින් වෙන වෙන ධර්මතාවයෙන් යුක්තයි නේද කියලා හැම පැවිද්දෙක්ම හැම ගිහියෙක්ම ඉස්ත්‍රියක්ම පුරුෂයෙක්ම නිතර මෙනෙහි කළ යුතුයි කියලා කියනවා. කොහොමද මෙනෙහි කරන්නේ, ඇයි මෙනෙහි කරන්නේ කියලා අපි ටිකක් බලමු. මොනවා හරි දෙයක් කරනකොට ඒකට තේරුමක් තියෙන්නත් ඕනේ නේද? එතනදී ගොඩාක් ගැඹුරු නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට පෙනෙන ආකාරයට තමන් විසින් හිතද්දි තමන්ගේ හිතට පිළිගන්න පුළුවන් මට්ටමට අනුන් කිව්වටත් නෙමෙයි, අනුන් කිව්වා වුණත් ඒක තමන් මෙනෙහි කළොත් තමන්ටත් ඒක මොනතරම් ඇත්තද කියලා තමන්ගේ හිත තමන් පිළිගන්න මට්ටමට තිබුණාම හිතටම ඇති හැම දෙයක්ම මෙයා දියුණුවෙන්ද ඒ ධර්මයන්ගේ අර්ථය ඒ විදිහට මෙයාගේ ජීවිතයට පමුණුවනවා. ඒ නිසා නොදන්න නොදකින නොපෙනෙන දේ වෙන්න ඇති කියලා විශ්වාස කරන්න එපා. විශ්වාසය තුළ හැම වෙලාවම තියෙනවා අවිශ්වාසයක්. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් ප්‍රත්‍යක්ෂ භාවය දර්ශනයකින් වේවා දිට්ඨියකින් වේවා ඇති වුණොත් අන්න ඒ ටික තමයි තමන්ට පිළිතරකින්ට පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් මම මතක් කළේ මේ සියලුම ප්‍රියමනාප දෙයින් වෙන වෙනවා කියලා. මේ හිතක් හිතක් ගන්න බලන්න එහෙම අපහසුයි, එහෙම ඕනේ නැහැ. එහෙම බැලුවා කියලා අපිට පිළිතරකින් දැක්ක. නමුත් Tamante තේරෙන විදිහට බැලිය යුතුයි. එimhe බලන්නේ ඇයි බැලුවාම ඇති වෙන අර්ථය මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න. නමුත් අපිට ඒක බලද්දී දැන් මම උනස් කොහොම විදිහට ඉඳලා ඉන්නකොට සමහර අවස්ථාවන් වෙනවා වැඩිපුර පොත් කියවන්න හෝ බණ භවනා කරන පැත්තට හිත වැඩි නැමෙන්නේ නැති අවස්ථාවන් තියෙන අවස්ථාවන් තියෙනවා. වේලාවට හොඳට නුවණින් බැලුවාම එහෙම ධර්මයේ පැත්තට මනස නැඹුරු වෙන ක්‍රම සතුටින් ඊට අනුගත නොවන ක්‍රම පවතින්නේ ඇයි කියලා හොඳට තේරෙනවා. බාහිර ලෝකයේ තුළු මොන විදිහකට හරි යම් යම් ද්‍රව්‍ය කර්ම ඇත්තවල ඒ අනුව ගෙතිච්ච මානසික මට්ටමක් ඒ පරිසර ඒ අවස්ථාවල් තියෙනවා. මේ ධර්මයේ පැත්තට වීර්ය ඇති නොවෙන්න හේතුව ඒකට උත්සාහ නොකරන්න හේතුව ජීවිතේ මේ ලෝකයේ ඇත්ත වෙලා ඒව මමම වෙලා මගෙම වෙලා ඒව හදන්න ගෝපණය කරන්න නැවත නැවත කයින් සිටින් ජීවිතේ නැඹුරු වෙලා පවතින නිසා කෙනෙකුට මේ ලෝකයේ ජීවිතේ ලෝකයේ තුල කටයුතු කළාට ඒ තුල බැසගෙන ඒක ඇත්තම වෙලා නැත්තම් නිතරම නිරායාසයෙන් මේ ධර්මයේ පැත්තට මනස යොමු වෙනවා, විරාග ධර්මයකට මනස යොමු වෙනවා. ඒ විලාවේදී මම උනත් මෙන්න මෙහෙම ධර්මතාවයක් කරනවා. එතනක ඉඳගෙන හිත මේ ලෝකේ ජීවත් වෙන වටපිටාව සේනාසනේ ගම් පළාත් රටවල් ඔක්කොම එක හිතට හසු වෙන විදිහට හිත සියලු ලෝකයටම යොමු කළා බලනකොට එකට වාසය කරන තමන් කැමති ප්‍රියමනාප සත්‍රාචාරින් වහන්සේලා ජීවිතයට උපකාර වෙච්ච දෙමව්පිය සහෝදරයෝ නෑදෑයි විපතට දෙවල් දුරවල් මේ වගේ තමන් ගන්නා හඳුනන හිත කැමති පුද්ගලියෝ දේවල් බොහෝ සෙයින් හම්බ වෙනවා. සිහි කළා හිතව හමු ඉඳලා එක රවුමක් යොමු කළොත් ඔගුලන්ට හිත ප්‍රිය මනාප දේවල් අය ගොඩාක් හම්බ වෙනවා. ඔය ඇතුළේ දේවල් වලට කටයුතු කාරණා කියන්න කරන්න තමයි අපි මේ ප්‍රමාද වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම සිහි කළා අනේ මේ මොනතරම් නෑදෑකම් මොනතරම් කැමැත්තකින් මේ අය ඇසුරු කළා මොනතරම් වටිනාකම් මා සතුව අයිතිවාසිකම් මගේ අයට අයිති කියන කම පවතින ද්‍රව්‍යයක් තිබුණත් මේ හැම දෙයකම ප්‍රගත්ම තව අවුරුදු දැන් මම බලන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ යෝ චිර ජීවති සෝ වස්ස සතං අපංවා බීය යමෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් කියන්නේ යමෙක් බොහෝ කල් ජීවත් වෙනවා කියලා කියනවා නම් පූර්ණ අවුරුදු 100ක් හෝ ඊට වඩා පොඩ්ඩක් අඩු හෝ වැඩි වෙයි. ඉතින් දැන් මම අවුරුදු 100ක මට්ටමටම මෙන්න තියෙනවා. ඉතින් අවුරුදු 100ක් ජීවත් වුණත් අවුරුදු 36000 මේ දවස් 36000 මාස වලින් ගත්තොත් 1200 දැන් වයස 40 50 කියමුකෝ. මම බලනවා ඉතින් මේ තරම් වටිනවා කියන මේ නෑදෑයෝ මෙච්චර ආදරය කරන අය ඉන්නවා කියනවා නම් ඔය ඔක්කොම නෑදෑකන් ටික තව දවස් 18000යි නේද තියෙන්නේ, තව මාස 600යි නේද තියෙන්නේ. දැන් මාස 1200 ගෙවනවා. කෙනා කෙනාට තමන්ගේ ඉන්න වයසට ආදේශ කරගෙන හිතන්න පුළුවන් දවස් ගානක් හිතුවේ ඇයි. යම් තාක් වටිනවා කියලා දේවල් තියෙනම් ඒ තාක් වටිනා කියන මේ හැම දෙයක්ම දෙකම අයිති වටිනාකම තියෙන්නේ මට තව මාස 600යි නේද, තව දවස් 10000යි නේද. ඊට පස්සේ මේ කිසිම කෙනෙක් නැද ඉතු නෙමෙයි මගේ මම දන්නේවත් නැහැ. ඒ අය මාව අඳුනන්නේවත් මේ කිසිම වස්තුවක වටිනාකම මට එදාට අයිති නැහැ. කිසිම වස්තුවක් මට අයිති නැහැ. ඒ කාන්තමයි මේ දවස් 18000 පස්සේ මේ මාස 600 පස්සේ කලුවේ කරන බව. මෙලෝ වේවා අතීත භවයේ වේවා කළ අකුසල ධර්මයක් සිහිපත් වෙලා අපායේ ගියොත් ගිහිල්ලා ආපහු එනකොටත් මේ නෑදෑයි නෑදෑයි නෙමෙයි මේ වස්තු නෙමෙයි. හොඳයි මරණාසන්න මොහොතේ සුගතියකට ගියොත් ඉන්ද්‍රලෝකෙට ගිහිල්ලා ආපහු එනකොටත් මේ නෑදෑයි කවුරුත් මේ නෑ නෑදෑයි නෑදෑයි නෙමෙයි මේ වස්තුව හයිති. අපායට ගිය ලෝකෙට නොගොස් නැවත මනුස්සයෙක්ම වුණා. මේ නෑදෑකම් ටික වෙනස් වෙලා වස්තු ටික ඔක්කොම වෙනස් වෙලා අනිවාර්යෙන්ම මේ තරම් ආදරේ කියන මේ තරම් සෙනෙහසයි කියන මේ තරම් රැකවරණයක් දෙනවා රැකවරණයක් තියෙනවා කියන මේ රැකවරණයේ මේ ඥාතිත්වයේ ආවුස දවස් 18000යි නේද මාස 600යි නේද කියලා හිතනවා. මොන තරම් කෝටි ප්‍රකෝටි ගණන් වටින බිලියන ගණන් වටින දෙයක් වේවා මොනතරම් වටිනවා වුණත් වටිනාකමේ අයිතිය මට මාතය කියේ කියලා. දවස් 18000යි කියන්නේ මට. ඒකෙන් පස්සේ ඒකේ වටිනාකම කවදාවත් නැදෙන්නේ නැහැ. මේ තරම්ම තුච්චයි නේද මේ තරම් අල්පයි නේද මේ අයිතිය. මේ තරම් තුච්චයි මේ තරම් අල්පයි නේද මේ නෑදෑකම් ටික. ඉතින් මේ මාස 18 මාස 600කට දවස් 18කට විතර රැකවරණයක් ලැබෙන මේ ටිකේ හිත හික්මවා ගන්න දරි වුණොත් දවස් 18 1000යි මේවැ මට අයිති කින්නේ කියලා මට මෙහෙ කරගන්න බැරි වුණොත් මාස 600යි මට මේකේ අයිති කින්නේ කියලා මෙහෙ කරගන්න බැරි වුණොත් මට පෙන්නන්නේ මේවා හැමදාම මගින විල දේවල් වගේ මේවා මටම අයිති දේවල් වගේ මගේම නෑදෑයෝ වගේ ඒ විදිහට දකින්න මට මේ වස්තු කෙරෙහි හිත බැස ගන්න මේවා හිත බැඳෙනවා දැති තමම හිතින්නේ නෑ මම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුක් වශයෙන් හිතින්නේ නෑ නේද එහෙම නොමිදිනවා කියලා කියන්නේ මේ වගේම ස්පර්ශ ආයතන හයක් තවතට පුතු කියන්නේ මේ මෙහි කරනවා ඒ ඔබලන්ට උගන්නන්නේ ඒ විදිහට මෙනෙහි කරා මේ දවස් 18 1000 මේ මාස 600 කාලයට පමණක් අයිති වෙච්ච උරුම වෙච්ච සවිඥානික අවිඥානික මේ සියලු වස්තු මේ අයිති සීමාව මට සිහි කරගන්න බැරි වුණා මගේ මනසින් හදාගන්න සීමා නොඉක්මූ අයිතිය සැබෑවටම මගේ මනසට මට අයිති මේ අය මෙච්චර කාලයයි මෙච්චර දවසයි කියලා පෙන්වගන්න බැරි වුණාම තියෙන ආදීනගේ මනසින් හදාගන්නවා මේ අවිඥානික අවිඥානික වස්තුන් කෙරෙහි මොකද්ද සීමාව ඉක්මවා ගිය සීමාවක් නැති අයිතිවාසකමක් වටිනාකමක් ඒ සීමාවක් නැති සීමාව ඉක්මවා ගිය වටිනාකමක් දැනෙන අයිතිවාසිකමක් දැනෙන කමටයි හිත බැදෙන්නේ ලියා ගන්න බැරි එහෙම තිබුණාම ආදීනවේ තමයි මේ විඥානය හීන ධාතුය හෝ ප්‍රණීත ධාතුය ආපෝ පිහිටන මේ වගේම ආයතන හයක් තිබෙනවා මේ ආයතන හය කය පරිඥාන කොනහම අද අත කැපුවොත් කෙනෙක් කිහිපාරක් ගහලා මොනතරම් දුක් වේදනාව තැනේ ඉතහාට උපදින ඒ ආත්ම භවී ඒ විදිහට වේදනාව තැනේ මේ කන කැපුවොත් කකුලක් කැපුවොත් මොනතරම් දුක් වේදනාව තැනේද කිහිපාරක් ගහනකොට මේ ආයතන හය නැවත තැනක පහළවෙත් ඒ විදිහටම එදාට දුක් වේදනාව තැනේ උණු වතුර එකක් හොඳට පැහැලා නැටන විදිහ උණු වතුර එකක් මේ ඇඟට හැලුවොත් මොන තරම් කූරු කටුකු තියුණු දුක් වේදනාවක් ලැබෙයිද එදාටත් අවිඥානික වෙන කයේ මේ වගේම වේදනාව දැනේ මේ විදිහට මේ ආස්වාද මේ සියලු ප්‍රියමනාප වස්තුන්ගෙන් දින්වෙන්න වෙනවා කියන එක සිහිපත් කටයුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මෙනෙහි නොකළහම කියන ආදීනවය තමයි සීමාවක් නැති අයිතියක් වටිනාකමක් හිතට පෙන්නලා ඒ තුළ ඇලෙන බැඳෙන ක්‍රම හදලා ඇලෙන බැඳිලා ජරා මරණ දුකෙන් මිදෙන්න තියෙන මග අහුරන ඒකේ ප්‍රතිඵලය හැටියට මේ වගේම ස්පර්ශ ආයතන හයක් ආපෝ පිටනක හදාගෙන මේ මට්ටම ස්පර්ශ ආයතන හයක් හැදුණු විදිහ දුක් ටිකක් මම මතක් කරගන්න ඒ මට්ටම හැමදාම හැදෙන්නේ හම්බ වෙන්නේ වැඩිපුරම තියෙන්නේ හීන ධාතුයේ විඥානයේ පිටතට බුදුරජාණන් වහන්සේ මේ පිටට පස්තික කරගෙන තින්නේ මනුස්සයෙක් වෙලා මනුස්සයෙක් හෝ දෙවියෙක් වෙන අය මිය පිට තියෙන පස්ස වගේ මනුස්සයෙක් වෙලා ඉපදිලා නැවත සතර අපායට යන අය මේ පොළොවේ තියෙන පස්ස වගේ ඒ තරම් මේ අවිද්‍යාව තියෙන පහතට ඉතින් මෙන්න මේ විදිහට සිංහතුන් හිතනවනම් ඔගලන්ට මේ ජීවිතවල තියෙන වටිනාකම ටිකක් අඩු වෙනවා අඩු වුණාම ඕගලන්ට දැනෙන අවශ්‍යතාවය අපි ඇසුරු කරන ලෝක මෙච්චරම් අල්පනම් තුච්චන. එබඳු එකක වැටුනහම මේ වගේ පැවැත්මකුත් ලැබෙනවා නම් මේ නිදෙන්ද කියන ධර්මයේ මොකද්ද කියලා හොයන්න බලද්ද හිත උත්සාහවත් වෙන ඉඩ ලැබෙනවා. බණ ටිකක්වත් අහන්න වෙලාවක් නැහැ හමුදුරුනේ කියන වචන කියන්න කිලච්චරේ. හිත වඩා ගන්න මනක් භාවනාවක් කරගන්න වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ කියන වචනය කියන්නවත් ලැජ්ජයි. නමුත් අද ලැජ්ජ නැති ඒක බරසාරකම තේරෙන්නේ නැති නිසා. ඒ නිසා ඔන්න ඔය විදිහට මෙහෙ කළාම ඕක තමන්ගේ හිතටම පිළිගන්න බැරි. තමන්ටම පිළිහිටලා හිටින්ද බැයිද? මගේ ආයුෂ මෙච්චරයි කියන්නේ. අවුරුදු 100ක් වෝ ඒ මට්ටමට හිතලා ඒක දවස්වලට මාසවලට ඍතුවලට උන්නම් අර අරග සූත්‍රය පෙන්නන කන බත් වේල් ගන්නට කියලා මැන ගන්න. කෙනා කෙනාගේ වයසට කියලා මැන ගන්න. ඒ තුමෙනෙකුණු හිත පහදින් නැත්තම් තමන් ඔප්පු කළා පෙන්වන්නේ. මෙතන ඉඳලා පිටිපස්සට බැලුවොත් අවුරුදු 100ක් අවශ්‍ය තියෙන කෙනෙක් දකින්නවා කියන එක ලේසි නෑ නේද? මොකද අවුරුදු 100කින් මෙහා පැත්තේ කවුරුවත් නිදලා නැතුව මෙහා පැත්තේ විතරද හිටියේ? ඒ පැත්තේ මිනිස්සු පුදුලිය සත්වයේ හිටියේ නැද්ද? හිටියනම් කෝ? ඒ හිටපු අයත් අද මම ඉන්නවා වගේම අම්මා තාත්තා දුව පුතා රැකගෙන ඒව ගෝපනය කරගෙන තමන්ගේම කියන වටිනාකම් යුක්ත දේවල් රකිමින් ඉඳලම ඒව මතම කලුරිය කළා මිසක කවුරුත් නිදුනේ නැහැ. සාක්ෂියක් දරනවා සියලුම ප්‍රියමනාප දෙයින් වෙන් වෙන්න දෙනවා නේද කියලා පිටිපස්ස හැරිලා අතීත පැත්ත හැරිලා බලුවහම ආපු අය කවුරුත් පේන්නේ නැති බව පේනකොට ඉදිරියේදී තමන්ගේ ධර්මතාවයත් පෙන්නලා ඒක සාක්ෂි කොට පෙන්නනවා අනිත් පැත්තට හැරිලා මොනතරම් ඇත්තද ඇත්තටම අවුන්සිය අවශ්‍යතියෙන එයා පැත්ත පිටිපස්ස පවුලෙක්ද මිනිස්සු ජීවත් වෙනවා කියන එක වැරද්ද අපහසුයි. 89 වෙනි අවුරුද්ද එනකොටත් අවිනිශ්චිතයි කතා කරනවා නම් තාම තව අවුරුදු 11ක්වත් තියෙනවා. අපි මුනිදාත මහත්මයාත් අපිට දෙනවා ලොකු ආදර්ශයක්. මෙතුමට ප්‍රියමනාප ස්වාමීන්ියක් දරුවෝ ඉන්නවා. මෙතුමා සතු වටිනවා කියලා හිතට හිතෙන ද්‍රව්‍ය කාරණා අවිඥානික තියෙන. එතුමට එහෙනම් හිතුවේ හැකි මේ ඔක්කොම වටිනාකම් ටික ඔක්කොම නෑදෑකම් ටික තව අවුරුදු 11යි තියෙන්නේ. එතකොට 10ක් තියෙන. එතකොට මේ විදිහට සිහි කළොත් අපේ ජීවිතයක ආරක්ෂාව රැකවරණය තියෙන්නේ මොන තරම් කෙටි කාලයක්ද කියලා හිතේ. ඔන්න ඔය නිසා ඔය විදිහට විතතුලා මොන වැඩනොට ගැඹුරට හිතේ හැකි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිතරම මා සතු සියලුම ප්‍රියමනාප දෙයින් වෙන් වෙන්න වෙනවා නේද කියලා මෙනෙහි කටයුතු කරනවා. කොහොම මෙනෙහි කළාම ඒම මෙනෙහි කට යුක්ති ඇයි මෙනෙහි නොකළොත් කියන දෝෂ තමයි සීමා අතික්‍රාන්ත වූ වටිනාකමක් වෙන්නනවා සෙනෙහසක් වෙන්නනවා හිතට හිතෙන්න. මෙහෙම පෙන්නකොට ඇසුරු කරන වස්තුගේ වටිනාකමේ සීමාවක් තියෙනවා. ඇසුරු කරන ආදරය කරන දුව දරුවෝ දෙමව්පියෝ වේවා ඒ ආදරේ සීමාවක් තියෙනවා. මෙතනින් එහාට මොනවා විදිහටවත් මට යන්න බෑ. ඒ ඇටෙන්නත් බෑ. ඒක සත්‍යයක්. ඒක මෙහාට හැපිලා පවතිනවා. එහෙම කරනකොට බලනකොට මේ දේවල් වල අපි නොදන්න මොනාට හිතට කිසි වෙහෙසක් නැතුව මේ වටිනාකම් වල වේගය දැනෙනකම අඩුවෙනවා. අඩු වෙනවා කියලා කියන්නේ ඒව අරමුණු කර කර ඒව අරබියාම හිතින් කියින් කරන්නේ ඒවා රෝපණය කරන්න ගෝපණය කරන්න නැත්තම් ඒවා වැඩි දියුණු කරන්න ආරක්ෂා කරන්න හිත පෙළඹෙන ගතිය අඩු වෙලා නිබඳු ධර්මතාවයෙන් මිදෙන්න ප්‍රියව මනාපු මේ දේවල් වෙනස් වෙන දවසට හිත රිදෙන්නට විදිහට හිත හදාගන්න මොකක් කටයුතුද කියලා මේ ධර්මයටත් හිත නැමෙනවා. දෙන ධර්ම අවවාදයක වුණත් හිත පිහිටරි. ඒ නිසා හැම කෙනෙක්ම නිතරම උදේ හවස්නේ අඳුම ගන්න දවසට එක සැරයක්වත් පැත්තකට වෙලා ඉඳගෙන මම ඔය කියපු විදිහට තව කර්ම කාරණා එකතු කරලා හිතන්න උත්සාහවත් වෙන්න. උගලට මොනතරම් වෙනසක් දැනෙයිද කියන එක මේ දේවල් ඇසුරු කරන් කළ හැකි. හැබැයි ඒව කැඩුනට බිඳුනට අද තරම් හිත රිදෙන්නේ නැති දේ. කොහොම තිබුණත් මේක වටිනාකම සීමාව කියන්න දැනෙන නිසා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ වගේ උපදේශනයක් දෙන්නේ ඒකක තියෙන ආනිසංස ස්වභාවය ඉතාමත් වැඩි නිසා. ඔය විදිහට අතීත ජීවිතවලත් මේ විදිහටම දවස් ගානකට වස්තු අයිති කරගෙන දවස් ගානක නෑදෑකම් හදාගෙන ඒ තැන ඉපදෙමින් ඒ දවස් ගාන ගියාම ඒ මාස ගාන ගියාම ඒ ටික අතහැරලා ආයෙත් තවත් තැනක ඉපදිලා ආයෙත් දවස් ගානක වටිනාකමක් දවස් ගානක නෑදෑකමක් හදා ගනිමින් මෙච්චර කාලයක් ආවා. උඹලට අයිති වටිනාකම දවස් ගණනයි නේද? උඹලට අයිති නෑදෑකම දවස් ගණනයි නේද? උඹලට අයිති තියෙනදී වටිනාකම නෑදෑකමේ වටිනාකම දවස් ගණනයි මාස ගණනයි නේද කියලා පෙන්නන්න හිතන්දු ගණන සාස්තුන් වහන්සේ නම කම්බුනේ නැති හින්දා ඉතා දීර්ඝ සංසාරක අපියාවේ. ඉතින් අපේ මේ ජීවිතය හරි වටිනවා. අපි ලබාගත් මේ ජීවිතය පුරාවේ වටපිටාවේ අපිට හසු වෙච්ච දේවල් වල වටිනාකමේ සීමාව පෙන්නලා විරාග ස්වභාවය පෙන්නලා ඒ වටිනාකම අඩු විරාග ස්වභාවයට පත්විච්ච මනසකින් මේ තරම් අල්ප ආස්වාදයක් තියෙන දේ නිදිලා යන මගක් පෙන්නන ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගත යුතුයි කියලා හැමදෙනාමත් මතක් කරනවා. මේ විදිහට සියලුම ප්‍රියමනාප දෙයින් වෙන්වෙන්න වෙනව නේද කියලා මෙනෙහි කළාම ඒ වස්තුන් කෙරෙහි කාන්දම වගේ ඇදිලා තියෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඔකට බුදුරජාණන් වහන්සේ තවත් පැත්තකින් කියන සංවේග වස්තු කියලා ජාති ජරා ව්‍යාධි චුති මරණ අපාය අතීත අපත්තක වට දුක්ඛං නිදාන් ආහාර කවෙට්ටි දුක්ඛං සංවේග වත්තුනි ඉමාන් අට පාතෝච්ච සායම් අපිචේව ඉමං විදින්නු ආසවතේ සතතමත්ත හිත අභිලාසි පප්පෝති සෝති විපුලං හතපාරි පන්තෝ සෙට්ටං සුකං මුනි විශිෂ්ටමතං සුකේනච්චාති. යම් කිසි කෙනෙක් ජාති සසර නැවත නැවත ඉපදීම පිළිබඳව දුකයි කියලා ජාතිය පිළිබඳව විතර මෙනෙහි කරනවා නම් උපන්න හැම ජීවිතයකම ජරාවට පත්වන දිරණ බව ජාති ජරා දිරණ බව තමන් ලෙඩ රෝග වෙන බව මරණ ව්‍යාධි මැරෙන බව මරණ ජාති ජරා ව්‍යාධි මරණ අපායේ වැටිලා වින්ද දුක් ගැන අතීතයේ වින්ද දුක් ගැන අනාගතයේ විඳින්න වෙන දුක් ගැන දැන් කනබොන ටික හොයාගන්න එකත් අපි දරන උත්සාහය. කියන මෙන්න මේ ධර්මතා අට පාතෝච්ච සාය උදී හවස යම් නුවණට කෙනෙක් මෙනෙහි කරයිනම් මේ සංවේ වස්තු අට නුවණට කෙනෙක් උදී හවස මෙනෙහි කරයිනම් පප්පෝති සෝති විපුලං හත පාරිපන්තෝ එයා අති විශාල විපුල වූ මහත් වූ සුඛයකටපත් වෙනවා හත පාරිපන්තෝ පරිපන්තු ධර්මයන් නසලා ඒ කියන්නේ ප්‍රතිපක්ෂ වූ සතුරු කෙලෙස් ධර්මයන් නසලා විශිෂ්ට සුඛයකටපත් වෙනවා කියන තමයි පාතසෝ පාතෝසෝච මාපේව ඉමං විදින්න ආසේවත්තේ සතත මත්ත හිත අභිලාෂි තමන්ගේ හිත වැඩ කැමති නුවණැත්ත විසින් උදී හවස මේ ධර්මතා අට මෙනෙහි කොට යුතුයි. එහෙම මෙනෙහි කළොත් කෙලෙස් සතුරු නසලා ඉතාමත් වූ විපුල මහත් වූ සුඛයකට පත් වෙනවා කියලා සෙත්තං සුඛං මුනි විශිෂ්ට මතක් ශ්‍රේෂ්ඨ සැපයකට පත් වෙනවා කියලා මුනිසයන් වහන්සේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ වදාලා කියලා පෙන්නනවා කියලයි එකින් කියන්නේ. ඒ කෘත්‍ය කෙරෙන ආකාරයට තමයි මම ඔය තව ටිකක් මතක් කළේ. පච්චවික්කතබ්බ සූත්‍රයේ කියනෝනේ කාරණා කීපයක් නේද? ඒකේ එකක් සියලුම ප්‍රියමනාපවත් කියන දේවල් කියන එක ඒක උණු ඒ විදිහට මම කියපු විදිහට නෙමෙයි. ඒකටත් වඩා ගැඹිතර විදිහට පුළුවන්. සාහිත්‍යක කර්ම කාරණා අල්ලලා පෙන්නන්න. ඒ පෙන්නකොට ඕගොල්ලන්ට බාධාවල් බාධාවල් දෙන්නේ නෑ ලෝකෙ තියෙන දේවල් මේ ධර්මයට එන්නේ. අපි කියමු සීගන් රෑ වෙනකම් හොඳටම වහිනවා. එළියටවත් යන්න බෑ. නොවේ කරදර අසනීපයි කියන්නකො. නමුත් පිටරටකට යන්න ගුවන් තොටුපළට යන්න අහවල් වෙලාවට තියෙන අද දවසේම යා යුතුයි කියලා මොකක් හරි තිබුණොත් මොනවා හරි ක්‍රම ටිකක් හොයාගෙන හදාගෙන යන්න නැද්ද? අවශ්‍යතාවය අඩු නම් අද වහිනවා යන්න ටිකක් අපහසුයි කල්දාගන්න. අද ටිකක් ඇඟට හරි මදි අසනීපයි කල්දා ගන්නවනේ. ඒ කල්දා ගැනීම මත තියෙන මොකද්ද? අවශ්‍යතාවයේ අඩුකම. අවශ්‍යතාවයේ තියෙන එකක්වත් බාධාවක් නෙවෙයි, කොහොම හරි බාධා ටික හදා ගන්නවනේ. ඒ වගේ ධර්මයක අවශ්‍යතාවයේ අඩුකල්හි නොදැනෙන කල්හි ඒකට කරුණ ගොඩාක් තියෙනවා. දරුවා ඉන්නවා, මොහොතා ඉන්නවා, නෝනලෙට මතක් අසනේපයි, ඇස් පෙනීමත් අඩුයි, දැන් අතපයත් වලංගු අඩුයි, දැන් වයසයි, කරුණ ගොඩක් තියෙනවා. නමුත් හොඳට ධර්මයේ වටිනාකම ඇති වුණොත් අවශ්‍යමයි මේ දේ වුණොත් එකක්වත් ඉවරින් අර විදිහට හිතනවා නම් මෙන්න මේ ධර්මයේ වටිනාකම අවශ්‍යතාවය ඇති. ඒ ධර්මයේ ඔය විදිහට හිතනකොට ධර්මයේ අවශ්‍යතාවය ඕනෑකම ඇති වුණාම මේ දේවල් වලින් මෙනෙහි වෙන්නේ නිදෙන්න අයින් වෙන්න ඒ අවශ්‍යතාවය අපි සපුරගන්නේ කොහොමද? මොන වගේ දෙයක්ද ප්‍රධානකොට මෙනෙහිකට යුත්තේ? මෙනෙහිකට යුත්තේ මෙන්න මේ ටික. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යාවිය ඕමට්ටෝ දෛවමානෝව මත්තේ සක්කාය දිට්ඨි පහනාය සතෝ වික්ඛූ පරිදිච්චි. සැතින් පහර ලද්දෙක් වගේ හිත දැවෙන්නෙක් වගේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න හිතෙන්ද කියලා කියනවා. ඔක එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන ගාථාවට උත්තරයක් වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරා. දීර්ඝායුෂ්ක දෙවියෙක් බ්‍රහ්ම ලෝකේ ඉන්න, මෙයා පින් කරලා දිව්‍ය ලෝකේ. එහිඳ මනුස්ස ලෝක දිහා බලනකොට මේ දෙවියට හරි සංවේගයක් ඇති වුණා. මේ සත්‍යයෝ ගැත් උපමාවකින් පෙන්නනවා දෙවියා වහිනකොට වතුර වලකට වැහි බින්දු වැටෙනකොට ඇති වෙලා නැති වෙන ඇති වෙලා නැති වෙන මොන කොච්චර ඇති වෙයිද වතුර වලකට ඒ වගේ මනුස්ස ලෝකේ එක සත්තු ඉපදිනව මැරෙනවා ඉපදිනව මැරෙනවා එයාට ජීවත්වීම පෙන්න ඉපදිනව මැරෙනවා කියන සිද්ධියක් විතරයි පෙන්නේ. එයා එක්කද දීර්ඝායුෂයි. ඒ කියන්නේ අපි කියමුකෝ චාතු මහරජිකේ ගත්තහම අපේ දවස් 50 කට එක දවස. තෞතිසාවට අපේ දවස් 100ක් එක දවස. යාමෙට 400ක් එක දවස. තුසිතට 800ක් එක දවස. එතකොට වර්තියට 1600ක් 1200ක් එක දවස. මේ විදිහට ගත්තහම රකුණු ලෝකෙට ගත්තහම කෙනෙන්නේ මනුස්සය වෙන්නේ නැහැ ක්‍රියාවලියක් විතරයි ඉපදෙනවා නැත්නම් මේ අය අනේ බොහෝ සෙයින් කුසලයක් කරගත්තොත් මේ වගේ ඉපදෙන්නේ නැරෙන්නේ මේ ජරා මරණ දුකෙන් මිදලා මං වගේ සැපයෙන් කාලයක් ඉන්නවා නේද කියලා දුක හිතිලා මනුස්සයට පින් කරවන්න ඕනේ කියන අදහසින් තමයි දෙවිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේට සත්‍යාවිය ඕමට්ටෝ ධෛර්යමානෝ මත්තකේ පුඤ්ඤානි කෛරාත සුඛාවහ තැතින් පහර ලද්දෙක් වගේ හිත දෙවෙන් ගැවෙන්නෙක් වගේ තමන්ට සැපගෙන සැප එළවන පින් කරගත යුතුයි කියලා දෙවිය මතක් කළා. නමුත් බුදුරජාණන් වහන්සේ ගාතව දෙවුණුට හදනවා එහෙම පින් කරගෙන ගියත් සසර ඉවරයක් නෑ ආයෙත් එනවනේ. බුදුරජාණන් වහන්සේ ඒක හදනවා. ඊට පස්සේ සැටින් පහර ලද්දෙක් වගේ හිත දැවෙන්නේ කොදී සක්කාය දිට්ඨිය දුරු කරගත යුතුයි කියලා දෙවිය කියපු දේ වැඩි දියුණු කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතනදී හදුවකින් හරි කිනිස්සකින් හරි කෙනෙක් ඇන්නෝ ඕගොල්ලන්ට ඕගොල්ලෝ උත්සාහවත් වෙනවද පොඩක් ඉන්න කබඩ් එකේ සල්ලි රත්තර දාලා මේක වහලා එන්නම් කියලා උත්සාහවත් වෙනවද? දරුවා ඉස්කෝලේ ගියා ගෙනල්ලා දාලා යන්නම් කියලා උත්සාහවත් වෙනවද? නෑ. අර කිසිම දෙයක් බලන්නේ නැතුව සවිඥානික අවිඥානික වස්තු ගැන වටිනාකම් ගැන මේ බලන්න නැතුව අර ඇනුණු පිළිපාරට බෙහෙතක් කරගන්න උත්සාහවත් වෙනවනේ පිළිපාරට. ඔගොල්ලෝ වැඩ කර කර ඉන්නකොට එකපාරට ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනි ගත්තොත් මේ ගින්න නිවන්න ඉස්සෙල්ල පොඩකින්න පොඩකින්න ළමයා ස්කූල් ගිහින් ඇරලා ඉන්නම් කියලා හිතනවාද? නැත්තම් ගෙවල් දොරවල් ඉස්පිරිතල් ගින්න අයියෝ ගේ ලොක්කේ මේ දොර ලොක්කේ රුවේ නැහැ දැකුවේ නැහැ මං ටක් ගාලා ඒක වහලා ඉන්නම් කියනවාද? කොහොම හරි දසල දාලා ඒක නිවා ගන්න හදා. සැටින් සැත් පහරක් අවුදු පහරක් ලැබුණොත් ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනි ගත්තොත් අනිත් කිසිම දෙයක් බලන්නේ නැතුව අර ගින්න නිවා ගන්න අර ආයුධ පහර කාපු එකට ප්‍රතිකරණයක් කරගන්න උත්සාහවත් වෙනවනේ නේද? ඒකෙන් පෙන්නනවා අනිත් හැම දෙයක්ම දෙවුණු කාරණාවක් වෙනවා අර තුවාලෙට බේත් කරගන්න නැත්නම් ගිනි ගන්න එක නිවා ගන්න එක තමයි ප්‍රධාන. ඒ වගේ අනිත් කිසිම දෙයක් නිම කරගන්න තියෙන දෙවුණු කාරණාවක් සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙන්න කෙනෙක් මතක් කරනවා. සක්කාය දිට්ඨිය නැමති එකම ධර්මතාවයේ දුරු නොවුණු නිසා සසරදී කාලා තියෙන ආයුධ පාරවල් මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ගිනිගෙන දැවිච්ච වාරවල් මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා අර ගින්න නිවන උඩට වඩා තාපත්‍යකම් දෙන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම නිවා ගන්න උත්සාහවත් වෙනකට වඩා උත්සාහවත් විය යුතුයි. අනිත් ඔක්කොම අතහරින්න සුදුසුයි. ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනිගත්තොත් ආයුධ පහරක් කෑවොත් ඒකට ප්‍රතිකර්ම කරන්න ගින්න නිවා ගන්න. ධර්මයේ පෙන්වන ඕපනායක ගුණය ඇඳගෙන ඉන්න ඇඳුම නිවන්න ආයුධ පහරක් කැවුත් ඒක සුවපත් කරන ධර්ම උත්සාහයට වඩා උත්සාහය පුදාගෙන සත්‍යය විශ්වාස කරනවා. මේ චිත්තක්ෂණයේදී ධර්මය අවබෝධ වුණොත් අනන්ත සංසාර දුකම ඉවරයි. ඒ නිසායි ඒ ගතිය දැකපු හින්දායි සත්පුරුෂ අතීත උත්තම ඊතලේ ඇතුණ පපුවට වැදුනහම ඒ ඊතලේ ගලෝල තනගොල ටිකක් උබාගෙන ඒ වේදනාව භාවනා වශයෙන් මෙනෙහි කළේ විබුදු ජීවිත තිබුණා. සත්තු කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා සත්තු අල්ලගෙන කද්දි දැනන දුවන්න හැදුවේ නැහැ. හපන කය හපන කඩාගෙන කන කෑල්ලක් ගන්න උපදින වේදනාව අරමුණු කළා. ධර්මයේ සම්මරචනය කළා. ඒ හැමෝම දිනුවා. අන්තිමට ඒ හැම දෙනාම ජීවිතය අවසන් වුණේ අරිහත්ය. මොකද සසර දුකම ඉවරයි. අර ඊතලේ අල්ලගෙන ඒකට බෙහෙත් කරන ඉස්පිරිතාලයකට දීගොත් බන මෙනෙහිනකොට ඒ සුවපත් වුණත් මරණය කල්දා ගන්න මිසක නොමැරී ඉන්න බෑ. ආනන්ද සංසාරෙ උපදින. කොටිය කරන එක ගේරෙන්ද දුවලක් නැත්තම් ඒක දැන කෑ ගහ මෙනෙහි කර කර හිටියේ. තාවකාලික සහනයක් හම්බෙයි ප්‍රතිකර්මයක් කරගන්න පුළුවන් වුණොත් නොමැරී ඉන්න බෑ. මරණය ටිකක් කල්දා ගත හැකි. ඒත් නැරෙයි. නමුත් ඒ ගින්න ඒ පහර ගැන් නොසලකා ඒ මොහොතේ ධර්මයට හිත තබපු හැමෝම මොකද උනේ? අජරාමත් මොනවා. ඉතින් මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු කිරීමට මෙනෙහි කරනවා කියන ධර්මතාවදී ඒ තරම් වටිනවා කියනක මතක තබා ගන්න. මේ ධර්ම මේ හැම කෙනෙක්ගේම උපකාරය අපිට මේ හැම වස්තුවකම උපකාරය අපිට දවස් 18000යි පස් එක්ක තියෙනවා. නමුත් මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් ධර්මයක් මට දුර වෙන විදිහට සක්කාය දිට්ඨිය ඒකෙන් ලැබෙන රැකවරණය ප්‍රමාණයක් සීමාවක් නැහැ. ඒකට කියනවා නීයානිකං කියලා. නිවනටම පමුණුවනවා. චිරු පුතුන්ම මොකද්ද සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? කොහොමද ඒකෙන් මෙනෙහි කරන්නේ? නිදෙන්න මෙනෙහි කරන්නේ. අපි කිසි ක්‍රමයකට ටිකක් බලමු. සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධයට. ඒක අපි කෙටියෙන් ගත්තොත් අපිට තේරෙන භාෂාවකින් අපි කෙනා කෙනාට අයිති මේක ගොඩාක් ප්‍රභේද තියෙන නමුත් මම ඒගොල්ලන්ට මෙනෙහි කරන්න පහසු ක්‍රමයකට අල්ලලා දෙන්නම්. කෙනා කෙනාගේ ජීවිතයට කයයි කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතික ටිකටයි තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ නැත්නම් සක්කාය කියලා කියන්නේ. සතර මහා ධාතුයෙන් හැදෙන මේ රූපයටත් ඔය රූපය ඇසුරු කරගෙන ඔය කයට ගැටෙන දේවල් විඳින්න පුළුවන් කමට ඒ අරමුණු හඳුනා ගන්න පුළුවන් කමට අරමුණු ගැන හිතන්න පුළුවන් කමට කියන වේදනා සංඥා චේතනා කියලා. ඒ ටික කරවන දැනගන්න ඒ ටික එහෙම කරවන දැනගන්න ධර්මතාවයද කියලා හිත කියලා. හිත විඥානය කියලා. අපි පුද්ගලයෙක් හැටියට ගත්තාම තියෙන්නේ ආහාරයෙන් හැදුණු කයකුත් කයට ගැටෙන අරමුණු විඳිනුන් හඳුනුමින් හිතමින් ඉන්න සිතක් සහ ඒ හිතෙන්ම විද පහඳුනු බව දැනගන්න හිත උපදින බව. හිත දෙපැත්තකට බෙදෙනවා හිත විඥාන කියලා. අරමුණු විඳින බව හඳුනන බව හිතන බව හදන උපදින පැත්තට හිත කියනවා. විඳින බව දන්නවා හඳුනන බව දැනගන්නවා කල්පනා කරන බව දැනගන්නවා කියන එක විඥානය කියලා. ඔය පුද්ගලයෙක් ගත්තහම ඔය ධර්මතා පහ ඇතුළ තමයි සම්පෙන්දනය වෙලා තියෙන ජීවිතය වෙලා තියෙන ඔබට අපි කියන පංච උපාදානස්කන්ධය කියලා. ඔය පංච උපාදානස්කන්ධය තමන් කියන තැනත් එහෙමයි අනිත් පැත්තෙත් එහෙමයි හැම තැනකම. මේ පංච උපාදානස්කන්ධයේ ඇක්ටි වෙන්න නැති වෙන්න හැටි ටික නොදන්නාකම නිසා මේ පංච උපාදානස්කන්ධය කියලා නැත්තම් කයක් ඇසුරු කරගෙන චිත්තචෛසික ටිකක වන මේ ක්‍රියාවලිය ගැන නොදන්නාකම නිසා ඔය ධර්මතා තුන රූපයයි සිතයි චිත්තයයි ධර්මතා තුන නැත්තම් ඔය නාම ඔය ධර්මතා දෙක කයයි චිත්තචෛසිකේ නාම ධර්මයි කියන නාම රූප දෙක එහෙම ඔය ධර්මතා පහ ඔය කය කියපු රූපයයි ඒක ඇතුළු කරගෙන විදින හඳුන කල්පනා කරලා දැනගන්න කියන නාම ධර්ම හතර. එකම තැනට තමයි පංච උපාදාන ස්කන්ධය කිව්ව, නාම රූප කිව්ව, චිත්තචෛතික රූප පරමාර්ථ ධර්ම කියලා කිව්ව. කිම ඔය ටික පිරිසිඳ නොදන්නාකම නිසා ඕක සක්කාය, සක්කාය ගැන නොදන්නාකම නිසා අපිට දිට්ඨියක් ඇති වෙලා තියෙනවා. මොකද්ද? සත්වයේ පුද්ගලයේ කියන සක්කාය ආරම්භය අපිට දිට්ඨියක් කියනවා. ඒ තමම යේසු හමස්මින් යේසු අත්තාති මම මගේ මගේ ආත්මය කියන හැඟීම කැටි වෙච්ච ඒක තමයි අපි විෂයාකාර සක්කාය දිට්ඨිය කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හතර සත්‍ය. එහෙම නැත්නම් රූපය ඇසුරු කරගෙන සත්‍යයක් ආත්මයක් පවති. ආත්මේ නිසා මේ ධර්මතා පවති. මේ ධර්මතා නිසා ආත්මයක් පවති කියලා මේ වගේ දිට්ඨි ගොඩාක් අපිට ඇති වෙලා තියෙනවා. එතකොට මේ දිට්ඨියේ දොරු වෙන්නේ ඔන්න ඔය අපි සත්‍ය පුද්ගලයා කියන මේ දිට්ඨිය ඇති වෙලා තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධයේ ඇත්ත නොදන්නාකම නිසයි කියන දැක්ම ඇති කරගන්න ඕනේ. ඒක සක්කාය ආරම්භය සක්කාය පිරිසිඳ නොදන්නාකම නිසා අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් තමයි දිට්ඨිය. සක්කාය කියන එක දිට්ඨිය. අවිද්‍යා ප්‍රත්‍ය. මොකද්ද අවිද්‍යාව? පංච උපාදානස්කන්ධය කියන තැන සක්කාය ඇති වෙන තැන මේ දිට්ඨිය ඇති වෙන තැන නොදන්නකම. යම් ධර්මතාවයක් ගැන නම් මට පුද්ගලයෙක් කියලා අදහසක් ආවි. මේ අදහසට හේතුව මොකද්ද? ඒ පුද්ගලයා කියන අදහස ඇති වෙච්ච තැන හරියට නොදන්නාකම නිසයි නේද? එහෙනම් විස දෙවෙන්නෙක් වගේ යටින් පහර ලද්දෙක් වගේ සක්කාය දිට්ඨි දුරු කරගන්න සිටිය යුතුයි. කොහොමද හිතන්නේ? ඔකර තමයි සතිපට්ඨාන පෙන්වන්නේ. එතනදී අපි ඉස්සර රූපය ගැන බලන්න මම නොයේ කුජිට උගන්වලා තියෙනවනේ. මේ ශරීරයේ ද්වත්ින් සාකාර කේස් ලොම් නියදත් ආදී කුණප කොටස් වශයෙන් බලන්න. එහෙම නැත්තම් පටිගාපුතිජු වායු කියන සතර මහා ධාතු වශයෙන් බලන්න. නිබඳු ධර්මතාවයකුයි මේ කයේ තියන්නේ කියලා තේරේ. කනබුණ ආහාරය නිසයි මේ කය හැදෙන්නේ. ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා බලන්න. ඇයි මෙහෙම බලන්නේ? මෙහෙම බලනකොට ඕගලන්ට උත්තරයක් එන්න ඕනේ. හරියට කය කියන එක මලමිනියකට සමාන කරලා. මැරිච්ච ආයුෂය උස්නේ විඥාන කියන ධර්මතා තුන දුරු වෙච්ච කයකට මලමිනිය කියලා නම් කරනවා. ඒබඳු මිනිහ දැකලා තියෙනවා නේද? ඒ මිනිහකට යන්න දෙන්න පුළුවන්ද? කතා කරන්න, රූප බලන්න, සද්ද අහන්න මොකවත්ද? උගලන්ට කායගත සත්‍යය මෙහෙම පෙන්වන්නේ මේ කය මලමිනියක් බඳුයි. මේ කයට යෑමීම් කරන්න බෑ. සිතින් කීම් කිරීම කරන්න බෑ. පෙනෙන්නේ ඇහෙන්නේ දැනෙන්නේ නැහැ කියන ධර්මතා ටික පෙන්වන්නයි. කය මලමිනියකට බඳු උපමා තබාගෙන නැත්තම් මේ කය කිසිවක් කියන්න කරන්න බැරි කයේ අනාත්ම ස්වභාවය ඕගොල්ලන්ට තේරෙනවා තමයි. එහෙනම් මෙබඳු කය ඔසුවල එහාට ගෙනියන්න මෙහාට ගෙනියන්න අරගෙන යන්න හිතනවා කියනවා කරනවා කියන මේ ධර්මතාව ටික කරන්නේ මේ කය අතුරු කරගෙන පෞද්ගල චිත්තචෛතික ටිකේ නේද කියන උත්තරය ලැබෙනවා. කවදාවත් ඕගලන්ට සිද්ධ හෝ සිතිවිලි වල සිත සහ සිතිවිලි වල ක්‍රියාදාමයන් අහුවෙන්නේ කයේ අනාත්ම ස්වභාවය දැක්කේ නැත්තම්. ඕගලන්ට හිතන්නේ කයට මැනලා අර මිනිස්යානේ මේ කියන්නේ. අර මිනිස්යන අර ගමන යන්නේ එයා මට මෙහෙම කියලා බැන්නන්නේ කියලා මේ රූපෙට තමයි ඇඟිල්ල දික් කරන්නේ. එතකොට කායගත සතින් ඕගොල්ලෝ දැක්කොත් කය කිසිම දෙයක් හිතන්න කියන්න කරන්න බැරි මලමිනියක් වගේ කියලා. එතකොට ඔන්න රූපයේ පිරිසිඳ දැක්කහම මෙතම මෙපොඩ්ඩකින් සත්‍යය දුරු වෙන්නේ නැහැ. සත්‍යය දික් දුරු වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි අදියර පැහැදිලි එහෙනම් මෙබඳු කය මේ කෙලෙදෙන්නේ ඉදිරියට යන්නේ ආපහු එන්නේ කතා කරනවා කටයුතු කරනවා හිතනවා කියන ක්‍රියාදාමයෙන් වෙන්නේ කොහොමද කියන උත්තරේ එනවා. එතකොට ඕගලන්ට තේරෙනවා මේ කය ඇසුරු කරගෙන පවතින සිතේ වටිනාකම. ඒ කියන්නේ යමක් හිතන්න හෝ කියන්න හෝ කරන්න සිත් ඉපදිලා උපන්න සිතෙන් සිත් උපදලා ඒ සිතෙන් කියන්න හෝ කරන්න හෝ වචී විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති කියන රූප උපද්දලා ඒ රූපය මේ කයට ප්‍රවේශනය කළා නේද මේ කය හොලවන්නේ කරන්න කියලා ඕගලන්ට තේරෙයි. ඒ නැතත් හිත තමයි බණින්න ඕනේ අහවලාට කියලා හිතුනොත් ඒ අදාළ සබ්දය ඇති වෙන විදිහට හිතෙන් ක්‍රියා කළාම මේ කයින් පිට වෙනවා. එතකොට ඕගොල්ලෝ කය මලමිනියක් බඳු ස්වභාවයට දැනගත්තොත් අහවලාමට දැන්න නේද කියලා සිහි කරනකොට සිහි වෙනකොට ඇත්තටම මලමිනියක් බඳුනේ එතන තියෙන කය. එතකොට ඒ කය ඇසුරු කරගෙන පවතින හිතින් බණින්න ඕනේ කියන චේතනාව නිසා වචන පිට වුණා නම් දැන් මේ ඇතිවිච චේතනාව ඇතිවිච සිතත් නැත්තම් දැන් ඕගලන්ට තියෙන කාටද ගිහිල්ලා ගහන්නේ. දැන් ඒ සිතේ ක්‍රියාවලිය සිතු විලිවල ක්‍රියාවලිය ටිකකට හරි හසු වෙන්නේ කයි අනාත්ම ස්වභාවය පිහිටියොත් ඉතරයි. තේරෙනවා කියන්නේ ඒ කියන්නේ කය මලමිනියක් බඳු ස්වභාවයට උපමා තබා ගත්තොත් දැන් මලමිනියකට මුකුත් කාට බහින්න පුළුවන්ද කාට ගහන්න පුළුවන්ද? එතකොට මලමිනියකට මුකුත් හිතන්න කියන්න කරන්න බැරි බව දන්නවා. දැන් කයි මලමිනියක් බඳු ස්වභාවය අපිට පැහැදිලි නැති වුණාම එබඳු කය ඇසුරු කරගෙන සිතින් කය උදව් කරගෙන කරන වැඩ ටික ඔක්කොම ගැට ගහන්නේ අපි කයට. දැන් රූපයට මුකුත් වචන කතා කරන්න බැරි මලමිනියනේ. එහෙනම් ජීවත් වෙනවා කියන තැනක තියෙන රූපෙත් ඒ විදිහටමයි. ඒ විදිහටමයි. කුංගුකමං කායමිමං විදිත්වා කියලා කිව්වේ ඒකයි. කය දිගලන නැති බඳුනක් වගේ තබා ගන්න. කයට කිසි දෙයක් කරන්න බැරි තිබුණොත් එක තැනකම තිබිලා දිරා යන මේ රූපය මලමිනියට යෑම් ඒම් සිතින් කියින් කිවින් කිසිම දෙයක් කරන්න බැරි දැම්මෝ දාපු තැන තිබිලා එක තැන එතනම දිරා යන දරකඩක් බඳු බිඳෙන මැටි කබලක් බඳුයි කය. නගරූප මං චිත්ත නිදන් තපෙත්වා කියලා කියන්නේ. එතකොට මේ කය ඇසුරු කරගෙන පවතින සිතටයි මේ කය එසවීමේ හැකියාව එහාට මෙහාට ගිනිවිලාමේ හැකියාව සිතින් කිලින් කිලිමේ හැකියාව තියෙනවා. නමුත් මේ කයේ ස්වභාවයත් කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකේ ස්වභාවයත් අපි නොදකිනකොට කය සහිත කෙනෙක් කයින් මේ දේවල් කරනවා, කය සහිත පුද්ගලයෙක් මේ දේවල් කරනවා කියන දිට්ඨිය ඇති වෙනවා කියනක වළක්වන්න බෑ. ඕගොල්ලෝ අර කුණුපු කොටස් ටික බලන්න කියන්නේ, ධාතු වශයෙන් බලන්න කියන්නේ, ඒ ටික ඇතිවිච්ච ප්‍රත්‍ය බලන්න කියලා කියන්නේ, මේ ටික බලනකොට බලනකොට ඕගොල්ලන්ට නුවණක් පෑදෙනවා. කය කියන්නේ අවිඥානික වස්තුවක්, අචේතනික වස්තුවක්, මලමිනියක් බඳු වස්තුවක්. ඔන්න රූපයේ පිළිබඳ යම් මට්ටමක පැහැදිලි වුණාම තමයි එහෙනම් එබඳු වූ මේ කය කොහොමද වචන පිට කරන්නේ, එබඳු වූ මේ කය කොහොමද ඉදිරියට ආපහු යන්නේ. එතකොට තමයි පෙනෙන්නේ කය ඇසුරු කරගෙන පවතින චිත්ත චෛතසික ටික. මොනෝද චිත්ත කියන්නේ, මොනෝද චෛතසික කියන්නේ කියන ටික ඉගෙන ගන්න එක තමයි සතර නාමස්කන්ධය ඉගෙන ගන්නවා කියන්නේ. ඒව ඇති වුණේ කොහොමද කියන එකට තමයි ඒව ස්පර්ශ නිසා වේදනා සංඥා චේතන ඇති වෙන, ස්පර්ශ නැති වෙන නැති වෙන, නාම රූප නිසා චිත්ත ඇති වෙන එක නැති වෙන නැති වෙන කියලා පෙන්නනවා. ඔය කය ඇසුරු කරගෙන පවතින හිතකින් කියන්නේ කරන්නේ මෙන්න මේ ප්‍රත්‍යය උපදින සිතකින් කියලා පෙන්නනවා. එතකොට මෙතනදි මට පෙන්වන්න ඕන කම තියෙන්නේ කායගත සත්‍ය වඩලා අනිවාර්යෙන්ම කයේ අනාත්ම ස්වභාවය දන්න කෙනාට විතරයි චිත්තචෛතසිකින් ධර්මතාවයක් ප්‍රකට වෙනව නම් ප්‍රකට වෙන්නේ, දැනෙනවා නම් දැනෙන්නේ. ධ්‍යාන කියන මට්ටමක් උපදිනව නම් උපදින්නේ, යනව නම් යන්න පුළුවන්කම තියෙනවා. ඒිට මෙහා සිතක පැවැත්මක් ගැන, සිතක අනිත්‍යයක් ගැන, සිතුවිල්ල පැවැත්මක් ගැන, සිතුවිල්ල අනිත්‍යයක් ගැන, ධ්‍යානයක් ගැන, ධ්‍යාන පැවැත්මක් ගැන හිතන්නවත් එපා. මොකද ඒ හිත ඇසුරු කරගෙන කෙරෙන කෘත්‍ය ටික ඔක්කොම කයට මැනලයි අපි බලන්නේ. හිතක තියෙන ධර්මතා ගැන අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ කය සහිත කෙනෙක් කියනවා කරනවා කියලා. කයේ අනාත්ම ස්වභාවය දැක්කහම පළවෙනි අදීරේදී, පළවෙනි පියවරේදී එතකින් සියල්ල සම්පූර්ණ සක්කාය දුරුනේ නැහැ. එතකොට උත්තරයක් එනවා, කය මලමිනියක් බඳුනම්, අචේතනික නම්, අවිඥානික නම්, හිතින් කින් කින් කරන්න බැයි නම් ඔන්න කායගත සතුන් අහු උත්තරද. මේ කය හිතින් කින් කින් කරන විදිහට කටයුතු වෙන්නේ කෙරෙන්නේ කොහොමද කියන දෙවනි උත්තරයට ආවහම තමයි වේදනපසන, චිත්තනපසන, ධම්මනපසනාවේ ඒ කය හොලවන ධර්මතා ටික ගැන අවබෝධයත් ඒව ඇති වෙන හැටි අවබෝධ කරලා චේතනාවෙන් මේ කය හොලවන කියන කරන දේවල් සිද්ධ වෙන්නේ කියලා පෙන්නනවා. එතකොට ඕගලන්ට පෙනෙන ධර්මතාවයක් ඒකේ නිබඳු කය අවස්ථාවට උපදින සිත නිසා අපි කියමු ඒ සිතේ උපදින විතක් ක විචාර කියන ගතිය නිසා මේ වචන පිටවේ. ඒ සිතේ යමි කරමි කියන කාය සංචේතනාව නිසායි අත්පය සවීම, කකුල් ඉදිරියට යාම කියන කායික ක්‍රියාවේ. ඒ දෙක නිසා කායේ සිද්ධ වෙන සිද්ධාන්තයන් ටිකට උදව් වෙන උපදින වායු ධාතුව හඳුන්වන විඤ්ඤාති රූප, වාචී විඤ්ඤාති රූප, කාය විඤ්ඤාති රූප කියලා. නමුත් මේ අචේතනික වස්තුව පරිහරණය කරන්නේ චිත්තචෛතසික ටිකකින් කුසල් සිත් ඇතුව හෝ අකුසල් සිත් ඇතුව හෝ අව්‍යාකෘත සිත් ඇතිව කියමේ කියන චේතනාව නිසා වචන පිටවෙනවා. අපි නිකමඩ කිව්වොත් බින්ගයක් ඇතුලේ කෙනෙක් සද්දයක් කළොත් ඔය ඇතින සද්දේ ඩිංගේ දින බිත්ති වල හැපිලා 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 එළියට එයි. හැපෙන තැන් වල නානත්වය මත එළියට එන සද්ද වෙනසක්. ඒ වගේ හිතෙන් උපදින විතක්ක විචාර නිසා උපදින වචී විඤ්ඤාති රූපේ එත උපදින වාය ධාතු මේ ඇතුලේ දෙනෙන් හැපි එළියට එනකොට ඒ දෙනේ තියෙන නැත්තම් මේ ගුහාවේ තියෙන හැඩ මත වෙනස් වෙනවා. ඊට පස්සේ මේ එළිය දෙන වාතය හැපෙන තැන් පොට්ටජ තාලුජ දාංචද මූර්තජ කියලා අපි කියන්නේ ඔය හැපෙන තැන් හැපිලා එළියට එන තැන් වෙනස්. ඉතින් මේ සිතින් මේ විදිහ කරන්නේ හැම වෙලාවම අභ්‍යන්තර චිත්තකින් ඇති වෙන සිතුවිලි වලින් තමයි මේ රූපය පරිහරණය කරන්නේ. ඔය සිද්ධිය නොදන්නා කම නිසා රූපය අර කෙනා කියනවා කෙනෙක් කරනවා කීකිය අපි රූපෙට තියා මැනමැන තව තරහක් ගන්නවා. හොඳයි ඕගොල්ලෝ කායගත සතිය වඩලන කායගත සතිය වඩලා තියෙන කෙනෙක් නම් හොඳට රූපය ගැන දන්නවා අනාත්මයි මලමිනියක් බඳු එකට හිතන්න කියන්න බෑ කරන්න බෑ කියන ටික තියෙයි. අහ අර මනුස්සයා මට දැන්න නේද කියලා හිතට රූපයක් සිහි වෙනකොටම අනේ රූපේ මලමිනියක් බඳු කියන්න කරන්න බෑ කියලා ඕගොල්ලෝ ඒ සිහි දැන්න කියලා සිහි කරගන්න මනුස්සයාගේ රූපය සිහි කරගත්තොත් ඕගොල්ලන්ට දැන් ඒ රූපේ මනුස්සයා දැනලා තියෙනවද? නෑ. ඒ රූපෙට බයින්ද බෑනේ. එතකොට ඒකයි අසුරු කරගෙන ඒ වෙලාවට ඇතිවෙච්ච පටිඝ සම්ප්‍රයුක්ත සිතෙන් බයින්න ඕන කියන චේතනාව උදව් කරගෙන වචනයක් පිට වුණා නම් ඒ රූපේ දැන් ඒ සිතත් මේ විදිහට ඕගලන්ට බැනපු පුද්ගලයා හම්බුයි දාපහුනේ. ඒකයි සක්කාය දිට්ඨිය දුරුවෙච්ච දිට්ඨි සම්පන්න යුක්ත කෙනාට වෛරක කවදාවත් තැනෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි. මේ තීක්ෂණ නිසා එකපාරටම බැන කියලා තරහ යයි. තරහ ගියාට වෛරයක් දැනෙන්නේ නැහැ. කොයි වෙලාවක හරි දැන්න අහවලා මට දැන්නනේ කියලා හිතනකොට දැනපු කෙනා සිහි කළොත් දැනපු කෙනා රූපෙට කියන්නත් බෑ. කය අසුරු කරගෙන අවස්ථාවට ඒ සිද්ධාන්තය කරපු සිතක් දැන් නිබ්බේකේ මොනක් තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පුද්ගලයෙක් ඉන්නවා කියන නිත්‍ය සංඥාව දුරු වෙයි. පුද්ගලයෙක් නැහැයි කියලා උපදින උච්චේ දෘෂ්ටියක් දුරු වෙයි. ඔගොල්ලෝ ධර්මතාවයක් දකි ඒ කයත් ඒ කය ඇසුරු කරගෙන පටිග සහගත සිතින් උපද්දපු වචනය නිසා දැන් වචනයක් තිබුණ දැන් ඒ සිතත් නිරුද්ධ වෙයි. තමන්ට බැනපු පුද්ගලයා රූපකයින්වත් නාමකයින්වත් දෙකින් එකකින්වත් ඕගොල්ලෝ දකින්න බැරි. එතකොට පටිගේ ඉතුරු වෙන්නේ ඒ කයේ අනාත්ම ස්වභාවය දැක්කොත් විතරමයි සතිපට්ඨානේ කායගත සතිය වඩන කෙනාට විතරමයි නාම ධර්ම ටික හෙළෙන්නේ. මොකට බලන්න ඒක ඇත්තද බොරුද කියලා මෙච්චර කාලයක් මේ හිත හෝ හිතේ ඇතුළ සිටිවිදි කියන එක ගැන වචන කතා කරලා නිකන්වත් අපිට ඒකේ පෙනෙන්න පිහිටක් ලැබෙන්නේ නැත්තියයි. ඉබ්බඳු සිතක් තියෙනවා නම් සිතුවිලි තියෙනවා නම් ඒ දයන් කරන ක්‍රියාදාමයන් කයට ඇඳලා කය කෙනෙක් කියලා හිතාගෙන අපි ඇති කරගන්න අදහස් ටික නිසා නේද? එහෙම ඇති කරගන්න අපිට පුළුවන් උනේ ඇති උනේ ඇයි? කයේ දය ස්වභාවය නොදන්න කම නිසා නේ. කය අනාත්මයි කියලා තේරුණොත් කය බිඳෙන මැටි කලයක් බඳුයි කියලා දැක්කොත් කය මලමිනියක් බඳුයි කියලා තේරුනොත් නම් ඇත්තටම එහෙනම් මෙබඳු කය මේ විදිහට සක්‍රිය ස්වභාවයට ගන්න හේතු වෙලා තියෙන මොකද්ද කියන දෙවෙනි උත්තරයක් එනවනේ. එතකොට ඒ දෙවෙනි උත්තරේ තමයි මොකද්ද? මෙතන චිත්තචෛතික ටිකකින් කෙරෙන. ඒ චිත්තචෛතික ටිකකින් කෙරෙන්නේ කොහොමද කියන ටිකට තමයි ওই අභිධර්මයේ රූපකාණ්ඩ විඤ්ඤාප්ති රූප වාචී විඤ්ඤාප්ති රූප කාය විඤ්ඤාප්ති රූප කියලා කියන්නේ. එතකොට ඒ සිත නිසා කායක ඇති වෙන ගති පෙන්නනවා. සිත නිසා මේ විදෙන නැති කලයක් බඳු රූපේ අචේතනික වස්තුවක් වූ මේ රූපය මේ විදිහට මුදු මොලොක් කරලා ස්ත්‍රී පුරුෂ භාවයක් හඟවලා යෑම් එම් කරනවා කියන ධර්මතාව ටිකට හිත කොච්චර දායක වෙලාද කියන ටික ඔය රූපකාණ්ඩ සුකුම රූප ටිකෙන් ඕගොල්ලන්ට දෙලියෙයි. මේ සිත සහ මහභූත රූපය අතර සම්බන්ධතාවය ඇති කරන සිතේ ගති තමයි තින පරියාපන්න රූප කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඕගොල්ලෝ මේ පංච උපාදාන ස්කන්ධය දැක්කොත් මේ සක්කාය ඉක්මනට සක්කාය ආරම්භලා තියෙන විදිහ දැකියා. අපි නිකමද කියමු දැන් මට මේ රූපේද කියලා බලනකොට වචන කතා කළ හැකි නමුත් වචනේ නෙවි මොන විදිහට ගත්තත් අපි කියමු දැන් මේ මොනදාස මහත්තයා ඉන්න එතුමා මේක කතා කරනවා එතුමා යනවා එනවා කියන අදහසක් තියෙනවා. දැන් මේ පුද්ගලික අරඹය හිතන කියන කරන දේවල් අරඹය කියන කරන දේවල් තියෙනවා කියන අදහස මට තියෙන්නේ මේ කයට සාපේක්ෂවනේ. දැන් කයට නිම්මක් කියලා බලනකොට බලන්න මට හිත හෝ සිතුවිලි වල ගතිය එතන පවතින නිකන්වත් අහු වෙනවද කියන්නේ? අහු වෙන්නේ නැහැ. ඒ පැත්තට හිත ගවේෂණයකටවත් හිත නැමෙනවද කියලා බලන්න. එහෙම අවශ්‍යතාවයක් දැනෙනවද කියලා බලන්න. දැන් මට බයින්ද ගහන්න පුද්ගලයෙක් නැද්ද කියලා බලන්න හොඳට. ආදරය කරන්න සෙනෙහස දක්වන්න කෙනෙක් නැද්ද කියලා බලන්න. හොඳට නරකට ලෝකෙ තුල කෙනෙකුත් ඉන්නවා, කිසිම කින් කිරින් කරන පුද්ගලයෙකුත් ඉන්නවා, චිත්තචෛසික ඕවල් තියෙන අවශ්‍යතාවයකුත් නැහැ, මොකුත් නැහැ, ගනුදෙනු කළ හැකි. යම් වෙලාවකදී මට තේරුනොත් මේ කය ඉදිරියෙන් තියෙන ඉඳෙන නැටි කලයක් වගේ උඩුකුරුව පෙට්ටියක දාලා සයනය කළ තියෙන සිත් පිට නැති අවිඥානික මලමිනියක් වගේ කය ස්වභාවය. ඒ කයට සිතින් කින් කිසිව කරන මලමිනියකට උපමා කරුවේ ඒකයි. මුකුත් කරන්න බෑ. කය යථාභූත ඉමමේව කායං යථාතිතං යථාපනේතං ධාතුසුපච්චයත. මේ කය යම්සේ පවතිදි යම්සේ පිහිටා පවතිදි එසේ ඇත්ත ඇති හැටි ධාතු වශයෙන් දක්වනවා. මේ කයේ මලමිණියක තියෙන යම් ධාතුවක්ද ඒ ධාතු ටික ඒ විදිහටම කියේ. ඔන්න දැන් ඒ විදිහට දැක්කොත් මට ප්‍රශ්නයක්. දැන් මේ කයේ එහෙනම් අචේතනික වස්තුවක් නම් මේ කය, අවිඥානික වස්තුවක් නම් මේ කය, කොහොමද මේ කයෙන් වචන පිටවේ? කොහොමද මේ කය එහාට මෙහාට යන්නේ? කොහොමද මේ කය මේ තරම් නම්‍ය සීදී වෙලා තියෙන්නේ? කොහොමද මේ කය ඔසවන්න පුළුවන් වෙලා තියෙන්නේ? කිව්වහම අන්න ඒ මේ කයේ ඒ ගති ටික ඇති කරපු සිත සහ ඒවැය කුත්ති ටික අපිට දෙවකට හම්බවෙනවා. එතකොට කුසල් සිතක් හෝ අපි කියමු එතන ඒ රූපය ඇසුරු කරගෙන පවතින හිතෙන් ඇස් ඉදිරිපිටට එන රූපය විඳිනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් ඇස් ඉදිරිපිටට එන රූපය හඳුන ගන්නවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් ඇස් ඉදිරිපිටට එන රූපය ගැන හිතනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් ඇස් ඉදිරිපිට ආපු රූපය හිතලා හඳුනලා හිතපු ආකාරයට දැන ගන්නවා. ඊට පස්සේ අභ්‍යන්තරයෙන් පටන් ගන්නවා. දැනගත් දේට අනුව එහෙනම් මම ඉදිරියෙන් ඉන්න කෙනාට මෙහෙම කියන්න ඕනේ නේද කියලා සිත දැන් අතිවිද්‍යුත් තියෙන දේ අරද හිත අනිපතර වෙනවා. දැන් මම මේ විදිහට කියන්න ඕනේ කියන චේතනාව මුල් කරගෙන ඔන්න ඒ චේතනාව දනෝ වචන පිට කරනවා, කය උදව් කරනවා. එතකොට ඔන්න මේ කයේ වචන පිට වෙන හැටි ඇහැහරා පණිවිඩය ඇතුළට ගත්ත ඒද සිතෙන්මයි රූපී උපකාරක ධර්මයක් විතරයි. ඒ පණිවිඩේ හිතෙන්ම ආපු පණිවිඩයට ආපහු කරකිලා හිතෙන්ම මම මෙහෙම කියන්න ඕන කියලා වචන කතා කරා. එතකොට මේ කය ඇසුරු කරගෙන මේ සිටි ඇති ක්‍රියාවලිය නොදකින තාක් මම මේ දෙකම එකතු කරලා මේ කයට ගැට ගන්න මුනිදාස මහත්තයාමට මෙහෙම කිව්වනේ. දස් මහත්ය මෙහෙම කළානේ කියලා කියන. නමුත් මම එහෙම කියන තැනක පුද්ගලය කිව්ව කලා කියන තැනක තියෙන ධර්මතාවය. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපෙකු ඒ කය උදව් කරගෙන සිතේ ක්‍රියාකාරීත්වය. ඔන්න ඔය ටික දුරුවේ දැකපු දවසට මේ ලෝකයේ තුල තියෙන අවුරුදු 50කට 100කට අයිතිය තියෙන දවස් 36000කට අයිතිය තියෙන මාස 1200කට අයිතිය තියෙන නෑදෑකම ඒ අදම දිනේ. එච්චර කලක්වත් හිටින්නේ. ඒ කියන්නේ එයා දැන් ආදරය කරන කනගුණ ආහාරයෙන් හැදුණු මලමිණියක් වගේ රූපයකද? එහෙම නැත්නම් ඒ කය ඇසුරු කරගෙන උපදින චිත්තචෛතසික නිසා කයේ සෙලවීම යෑමේම වෙනවා. ඒ ටිකටද ඔය කය ගැන හොඳට පෙන්නනවා. බුද්ධක නිකායේ සුත්ත නිපාතයේ මට මතක කාය විච්ඡන්දනය කියලා සූත්‍රයක් තියෙනවා. විජය කියලා කියනවා සූත්‍රය. විජය සූත්‍රය කියලා තියෙන සූත්‍රය බලන්න. බුදු ලෝකයා පුද්ගලයෙක් යනවා එනවා කියලා කියන මේ කය දිහා බලන්න බුදු මේ කයක සෙලවීම මාත්‍රයක් විතරයි කියලා හොඳට කයේ කොටස් වශයෙන් පෙන්නලා ධාතු වශයෙන් පෙන්නලා අසුභ වශයෙන් පෙන්නලා මේ කයේ ස්වභාවය හොඳට පෙන්නන මේ කාය විච්ඡන්දනය කියන කයේ ඡන්දය නැති කෙරෙන කාය විච්ඡන්දනය කියන සූත්‍රය විජය සූත්‍රය කියලා අන්නේ සූත්‍රය බලන්න. එතකොට මට මතක් කරන්න ඕන කම තියෙන්නේ කෙටියෙන් ගත්තාම කයේ ස්වභාවය ඉස්සෙල්ලා රූපේ ස්වභාවය ඉස්සෙල්ලා දැකපු කෙනාටයි මොකද්ද නාම ධර්ම නැත්නම් චිත්තචෛතසික ධර්මය ගැන ප්‍රකට වෙන්න හෝ යම් අවබෝධයක් එන්නේ. එහෙම නැතුව සිතක අනිත්‍ය දකින්නවා හෝ චිත්ත දීති දකින්නවා හෝ කියලා යමක් කියන මේක බොරුවක් නෙවෙයි. බොරුවක් කියන්නේ ඒකෙන් අපේ මනසට තව විස්තරයක් එකතු වෙන නිසා අවශ්‍ය ආශ්‍රව ධර්මයන් ගෙවෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කියලා කිව්වේ මේ කයත් කය ඇසුරු කරගෙන චිත්තපතේ චිත්තජයසික ටිකක් නැත්නම් මේ නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ඇතිවෙච්ච දිට්ඨිය. ඒ දිට්ඨිය දුරු වෙන්නේ මොකක් නිසාද? නොදන්නාකම දුරු වුණා. නොදන්නාකම දුරු වෙන්නේ කොහොමද? දන්නාකම ඇති වුණා. මොකේද? කයේ කය ඇසුරු කරගෙන පවතින සිත සහ සිතුවිලි වල. සිත සහ සිතුවිලි වල දන්නාකම ඇති කරගන්න විදිහක් නැහැ. බැම්මක් වෙලාමට කය. සිත සිතුවිලි වලින් කෙරෙන කියන කෘත්‍ය ටික ඔක්කොම මම ගැට ගහගෙන තියෙන කයට නම් මම ඉස්සෙල්ලාම කයේ ස්වභාවය තේරුම් ගත යුතුයි. කය අනාත්මයි, අචේතනිකයි, අවිඥානිකයි, දිදෙන නැති කලයක් බඳු මලමිණියක් බඳු කියලා අනුමානිට දැක්මක් ඇති වුණොත් මේක එළඹ සිටින්න ඕනේ. අනුමානිට දැක්මක් ඇති කරගන්න. එතකොට තේරෙයි ඕනම වෙලාවක තරහකාරයේ දැනපු කෙනෙක් ගහපු කෙනෙක් ආවලා මැරුව මරන් දෙනවා කියන කෙනෙක් ගැන හිතන්නේ. එතකොට තේරෙයි කයේ ස්වභාවය හරියට මේ ඉදිරියෙන් තියෙන ස්ථූල් එක යම්සේ අවිඥානකද අචේතනික වස්තුවක්ද ඉබඳුයි මේ කය. මම ස්ථූල් එකට ගහලා වැඩක් තියෙද්දි මට බැන්නා කියලා. එයාට තේරෙයි බැන්නා කියලා මේ කයට ගහලා වැඩක්. බැන්නා කියන වචනයක් පිට වුණා නම් පිට වුනේ ඒ කය අතුරු කරගෙන පවතින හිතේ ක්‍රියාවලිය නිසා. එහෙනම් ගහන්න එහෙනම් බයින්න මොකේද? හිතට. ඊට පස්සේ හිතට ගහන්න බයින්නකොට දැන් මෙතන වෙන දෙයක් හිතේ හිතානම් ඉන්නේ අර හිත නැහැ. එහෙනම් ඉතින් ගහන්න වෙන්නේ කාටද? මේ ධර්මතාව දෙක නොදැක තමන්ට. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමන් ගහන්න කියලා හදනකොට තමන් පනනකොට එතනත් එහෙම ගන්නවා. මේ ටික දකින්නකොට කලහ විවාද ඉතුරු වෙන්නේ නැහැ. තේරුණානේ? ඉතින් ඔන්න ඔය ටික තේරුම් ගත්තොත් තමයි මේ පුද්ගල ස්වභාවය ගෙවෙන්නේ. සංකාය විකී දෙමිට ගෙවෙන්නේ. ඔය ටික අනුමානෙට හරි ටික 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 මෙනෙහි කරන්නේ. ඒ කාන්ති ජීවිතයට පිටුවහලක් වෙනවා. මම රටවරණයක් වෙනවා. මම ඕගොල්ලෝ මේ ටික මෙනෙහි නොකරන තා මේ සක්කාය විකී දෙන්නේ. ඉතාමත් කෙටි වටිනාකමක් කියන දෙක වටිනාකමේ සීමාව නොබලන තාක් අසීමිත වූ වටිනාකමක් මේ හිතට හිතෙන් හිතටම පෙන්නවා වගේ මේ යප් සිටින් කින් කිරින් කරන තැනක තියෙන්නේ මේ වගේ ධර්මතාවයක් නේද කියලා නොපෙන්නන තා කෙනෙකුයි හිතන්නේ කියන්නේ කරන්නේ කියන එක හිතින්ම හිතලා හිතට පෙන්නනවා. කෙනෙක් හිතනවා කියනවා කරනවා නෙමෙයි හිතින් කින් කිරින් කියන ධර්මතාවය දෙන්නේ මෙහෙමයි කියන එක පෙන්වන්න ඒ දක්මමයි ඔබට සමාධි කියන්නේ. මේ දර්ශනය මේක ඉස්සෙල්ලා අහගත්තාම නැවත නැවත හිතනකොට ඒ කාන්තින් තමන්ට නිසැකවම දකින්න පුළුවන් දවසක් එනවා. එදාට මේ දුක්සහගත සසරේ කපනාව සකරට පුළුවන් බැරි නෑ. ඒ නිසා මේ ජීවිතයේදීම මේ හැම දිනකම සක්කාය දිට්ඨිය දුරු කරලා මගේ අමාමෑන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ සංසාර දුක විතර වෙන මේ හැම දිනකටම මේ දේශනාව පාරමිතාවක් වේවා. ඉතින් ඔයගොල්ලන්ට මේ බණපදේ අහන්න හම්බුනේ අපේ පුණ්‍යදා ප්‍රධාන සාමිතයි. එතුමට මන්නම් කියන්නේ ධර්මයේ තියෙන කාලිනේ එකක් අර ජීවත් වෙන්නේ නැත්නම් ඉතින් කොයි වෙනකලත් මොකද ඇයි හැමදාම අවුරුදු 100කින් නරුණත් වස්තු වල ඇලිලා අවුරුදු 10කින් නරුණත් වස්තු වල ඇලිලා සතරකම යනවා. නමුත් මේ බුද්ධෝත්පාද කාලයේ සද්ධර්මයේ තියෙන වටපිටාව නිසා ඒ ආලෝකයේ ලබාගෙන තමෝ සුවපත් වෙලා අනිත් අයට සුවපත් වීම පණිවිඩය දෙන්න පුළුවන්කම තියෙන නිසා එතුමට බොහෝ කාලයක් ජීවත් වෙන්න මේ කුසල ධර්මය හේතු කාරණා වේවා කියලා අසුචනය කරනවා. ඒ නෑනියන් දැක්කේලා මේක තාපකරු වෙච්ච සියලු දෙනාට මේ කුසල ධර්මය උතුම් නිවන් පිණිස ආහාරම පාවක් වේවා.